එතකොට දැන් අපි මේ සමුදේ අස්තංගමේ මේ කයේ බැලුවා කියන්නේ, ඒ කියන්නේ අපි බලන්නේ මොකද්ද? මේ සංස්කාරයන්ගේ ඇතිවීම හේතු කොටගෙන මේ දේ ඇති උනායි කියන එකයි. දැන් අපි බැලුවේ රූපේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. මේක නිසා අපිට මෙන්න මේ දී කයක් හම්බුණා කියන එකයි අපි භාවනාවට නැංගුවේ. ඒකට හොඳට භාවනා කළා නම් මලසිරුරක් ඇත්තටම කියනෝ නම් තමන්ගේ සිතේ මැවුණා නම් ඇටසැකිල්ලක් යම්කිසි ආකාරයකට දැක්කන හොඳට මනසෙන් සමාධිගත වෙලා ඇටසැකිල්ල දැක්කන ඔය ඇටසැකිල්ලට අපි ඇලෙන්නේ නැහැ. හරි බුදුමයි ඒක ඇටසැකිල්ල කියන එක බැලුවොත් එහෙම මේ ඇටසැකිල්ලට කිසිම මිනිස්සෙක් ඇලෙන්නේ නැහැ. අපි ඇලෙන්නේ මොකටද? මස්වලට. ඔය ඇට වටේ උතලා තියෙන මස්තික තියෙනවා, ඒකෙන් හමක් තියෙන ඔන්න ඔය කොටසටයි ඇලෙන්නේ. හොඳට බලන්න සමාධිගත වෙලා හොඳට ඇට සැකිල්ල මෙනෙහි කරන්න මම දන්නේ මගේ නම් කිසිම ආකාරයකින් ඇලිල්ලක් වෙන්නේ නැහැ. පුදුමාකාර විදියට මනස අනිත් පැත්තටම යනවා. අන්න ඒ தත්ත්වයට මනස ගේන්නට ඕන. ඒ ගෙනල්ලා ඉවර වෙලා මේ අපි අද සාකච්ඡා කරන මේ සූත්‍ර දේශනාවත් එක්ක ඔය ඩයග්‍රෑම් එකත් එක්ක භාවනාව කරන්න පුළුවන්. හරීම ලස්සනට පුදුමාකාර විදියට මනස විසාර වෙනවා. මේ සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කරේ පෝතාලී සූත්‍රයේ. මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රය, 54 වෙනි සූත්‍රය. මේ ගෘහපතියෙකුට දේශනා කළේ, ගිහි ජීවිතයක් ගත කරන මිනිසෙකුට තථාගතයන් වහන්සේ දේශනා කළේ. මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ 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 ගෘහපතියා මේ බුදුහාමුදුරුවෝ දානි වළඳලා කැලෑවේ ගිහිල්ලා වාඩිලා හිටියා වෘක්ෂමූලයක් ළඟ. එතකොට මේ ගෘහපතියත් ආවා ඒ කැලෑවටම. ඇවිල්ලා ඉතින් තථාගතයන් වහන්සේ ගිහුව ගෘහපතිය වාඩි වෙන්න කියලා. මෙයා වාඩි වෙන්නේ නැහැ. මෙයාට මේක මෙයා අකමැති වුණා ඒකට. දෙවෙනි පාරටත් බුදුහාමුදුරුවෝ ගෘහපතිය වාඩි වෙන්න කියලා. වාඩි වුණේ නැහැ. තුන්වෙනි පාරටත් කිව්වහම තථාගතයන් වහන්සේට කියනවා මම මේකට මම රිසි නෑ, මට ගෘහපතිය කියලා ආමන්ත්‍රණය කරනවාට. මම මේව ඔක්කොම අයින් කරලා තියෙන්නේ. මොනවද එයා කියනවා? මේ වෝහාර කියන ඒවා. ඒ කියන්නේ අපි මේ ඔය කාය කර්මයන් තියෙනවා. කාය කර්ම, වචී කර්ම. වෝහාරයෙන් කියන්නේ වචී කර්මයේ කියන එක. ඒව මම ඔක්කොම අයින් කරලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් මේ තථාගතයන් වහන්සේ කිව්වා මේ ඔබට ගෘහපතිය කියලා ඇමතුවේ මේ ඔබේ ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ ගෘහපතිය විදිහට ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ 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 ගෘහපතිය කොහොමද ඔබ මේ වෝහාරයන් කියනේ ඔය මේව නැති කළේ කියලා මොන ආකාරයටද කියන එක. එතකොට කියනවා මේ මේ එයාගේ තිබිච්ච දේවල් ඔක්කොම මේ දීලා දරුවන්ට දීලා ඉතින් ඒ දරුවෝ කැමති විදිහකට ඒක ඒක කරගෙන යන්න ඒව නවත්තලයි කියලා ඒ විදියයි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ ආර්ය මේ දේ ගත්තාම ආර්ය විනී මේ විදිහට නෙමෙයි මේ වෝහාර සමුච්ඡේදී කියලා කියන්නේ. විවාහාර සමුච්ඡේදී කියන්නේ මේ ගෘහපතිය තෙපි අන්නාකාරයකින් යම් පරිද්දකින් විවාහාර සමුච්ඡේදී කියද්ද එතකොට ආර්ය විනී අන් පරිද්දකින් විවාහාර සමුච්ඡේදයයි කියනවායි කියලා. දැන් මේ දේශනාව හරීම පහසුයි බොහෝ දෙනෙකුට තේරුම් ගන්න. මේක දේශනාවෙන් බොහොම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. අර සමුදයස්තංගමයේ බලනවා කිව්වට හොඟ දෙනකොට වැටහෙන්නේ නැහැ. හොඳ සමාධියෙන් ඉන්න පුද්ගලයාට වැටහෙනවා. මේ මෙතෙන් මේ කරන්නේ මේ දේශනාවේ මේ සමාධියට යන්න පුළුවන් වෙන විදිහට මේ පුද්ගලයාව මෙහෙවනවා. ඒ කියන්නේ කාමයන් පුදුමාකාර විදිහට අයින් කරගන්න පුළුවන් සූත්‍ර දේශනාව මේ දේශනාව. එතෙන්දි තථාගතයන් වහන්සේ ඉතින් මේ මේ ගෘහපති ඇහුවා මට කියලා දෙන්නේ කියලා කොහොමද ආර්ය විනී ඒක අයින් කරන විදිය. ගෘහපතිය මේ අට දහම් කෙනෙක් ආර්ය විහෙදී විරේ විවාහාර සමුච්ඡේදය පිණිස පවත්තා කියලා. මත දැනට හිතාගන්න විවාහාර සමුච්ඡේදය කියලා කිව්වහම විතක් ਵਿਚාර වලින් අපි ඇති කරගන්නා වූ වචී සංකාරයන් කියන ඒවා, කාය සංකාරය, මේ පැත්තෙන් ඇති වෙන දේවල් ගැන දැනයි කියන එක සිතාගන්න. එතකොට මේක නවත්තන විදිය. ඇත්තම කියනවා නම් මේ ඔයගොල්ලන්ට දීලා තියෙන මේ මේ ඩයග්‍රෑම් එක, මේකට කියන්නේ ඒජින් ඩයග්‍රෑම් එක කියලා රාතන් වහන්සේ දැන් මේ වයසට යන ඩයග්‍රෑම් එක. මේක මේ කැරටි කැරටි ගිහිල්ලා යන්නේ මරණයට. මරණය කළා තමයි අපි මේ ගමන් කරන්නේ. දැන් මේක වාහනයක්. මේ වාහනේ ඉස්සරහා රෝද දෙකක් තියෙනවා. ඔය කබලිකාර ආහාරයයි ජාතියයි කියන්නේ ඉස්සරහා තියෙන රෝද දෙක. පිටිපස්සේ රෝද හතරක් තියෙනවා. මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්ප්‍රප්පලාප කියලා රෝධ හතරක් තියෙනවා. මේ රෝධ කරකෝල තමයි අපි මේ ගමන් කරන්නේ. මේ අපි වචී සංකාරන විතක්ක විචාර සහිතව කාය සංස්කාර සහිතව මේ සංස්කාර වලින් විඥානි හදාගෙන තමයි අපි මේ ගමන කරන්නේ. එතකොට දැන් මේ වාහනේ මේ වැඩ කරන තැන් මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා. මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා මේ වාහනේ කොහොමද වැඩ කරන්නේ කියන එක, මේ වැඩ කරන්න පටන් ගත්තේ කොහොමද කියන එක ඔක්කොම මෙතන පෙන්නනවා. දැන් මේක නවත්තන විදිය තමයි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මේක බ්‍රේක් ගහගන්න විදිය. මෙතෙන්ද පෙන්නනවා ගහපතිය ධර්ම 8ක් තියෙනවායි කියලා ආර්ය විනී විවාහ සමුච්ඡේදයේ පිස. කවර අටක්දයක් ප්‍රාණඝාත ප්‍රාණවද නොකරුණු පිස ප්‍රාණඝාතයේ අතහළ යුතුය කියලා කියනවා. එතෙන්ද පෙන්නනවා අපානාතිපාතං නිස්සාය පානාතිපාතා පහතප්පා කියලා. ප්‍රාණඝාතය අපි පහ කරන්න ඕනේ ප්‍රාණඝාතය නොකර ඉඳීම කියන එක පැවැත්වීම පිණිස. ඉතින් අපි හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි ප්‍රාණඝාතය කරන්නේ නැහැ, අපි බොහෝම හොඳ අයයි කියලා. නමුත් ඒක එහෙම ගන්න එපා. මොකද ප්‍රාණඝාතය කියන එක පොළොව හරනවා නම් ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. පණුව එහෙම කැපෙනවනේ නේද? එතකොට ওই විදිහට බැලුවාම පෙනී කොයිතරම් අමාරුද කියලා ප්‍රාණඝාතය කියන එක නොකර ඉන්නයි කියන. පුළුවන් තරම් අඩු කරගෙන ජීවත් වෙන එක තමයි මේ සත්‍යයන් කරන්නේ. හාමුදුරුවමකට නම් ප්‍රාණඝාතය නොකර ඉන්න පුළුවන්. මොකද බැලුවාම ඔය උදැල්ලක් ගන්න නැත්තම් කොටන්න නැත්තම් මේ විදිහට ඉන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලයන්ගේ අතින් ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒකින් ද හිතන්න එපා මගේ අතින් නම් ප්‍රාණඝාතයක් කරෙන්නේ නැtei කියලා. ඒක කරෙනවා. පුළුවන් තරම් අඩු කරගෙන පරිස්සමින් ජීවත් වෙන එක තමයි කරන්නේ. එතකොට ඔය ඩයග්‍රෑම් එකේ මෙතන තියනවා නේද මේ සම්ප්‍රප්පලාප කියලා කොටසක් කියලා. ඒ සම්ප්‍රප්පලාප වලින් දකුණු පැත්තට ඇත්තම කියනවා නම් ඉඩක් නැහැ මේක ලියන්න. ඒකෙන් දකුණු පැත්තට මෙතන මේ පැත්තේ මේ අයිනකින් ලියන්න මේ පාණාතිපාතාවේ කියන එක එක වචනයෙන් ලියාගත්තා නම් ඇති අපිට. ප්‍රාණඝාතය කියන එක එතනින් ලියාගන්න. එතකොට දැන් මෙතනදි පෙන්වන්නේ මේ ප්‍රාණඝාතය කියන එක අපි අතහරින්න ඕනේ කියන එකයි. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දුන් දේ ගැනීම පිණිස අදින්නා අදත්තා දානීය කියන එක අතහරින්න ඕනේ කියන එක. දුන් දේ ගන්න විතරයි අපි මේ පවත්තන්න ඕනේ. එතකොට අපි නුදුන් දේ ගන්න හොඳ නැහැ. ඉතින් මේක කිව්වොත් නම් ඇත්තෙම කියනවා නම් උඟ දෙනකොට හිතේවි මේක කොහොමද කියලා ලොකුවට ප්‍රශ්නයක් ඇතිවි. අපි අදත්තා දානීය කරනවද කියලා. අපි අදත්තා දානීය අපෙන් කෙරෙනවා. හැමෝම ටැක්ස් දෙවනවා නේද? කැමැත්තෙන්ද ටැක්ස් එක ගෙවන්නේ? කවුරුවත් කැමති නෑ ටැක්ස් ගෙවන්න නේ. එතකොට එහෙමනම් ඒ ටැක්ස් එකෙන් ගත්ත සල්ලි නේද අපිට කවුරු හරි දෙන්නේ? අදත්තා දාණේ දීපු නැති දෙයකින් බලෙන් ගත්ත දෙයකින් දීපු දේවල් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට අපි ඒකට හුරුමක්කාරය වෙලා තියෙනවා. හාමුදුරුවමක් වුණත් නම් ඒක නෑ. එතකොට එතනත් අපේ තියෙන පොඩි ප්‍රශ්නයක්. ගැටුමක් ඇති කරගන්න එපා. ඒකට ලොකු තරහක් යනවනම් ඒක පැත්තකින් තියලා නිකන් ඉන්න. ඕක ওই ප්‍රශ්නිය තියෙනවා. යම් ප්‍රමාණයකට අපි ওই ආකාරයට ඒක තියෙනවා. මොකද කවුරුවත් රජුරවන්ට ගන්න කියලා මේන් කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ. එතකොට දීලා නෙමෙයි මේ අරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් බෙදලා දුන්නා නම් තියෙන්නේ ඔන්න ඔය ගතිය තමයි. එතකොට මේවා මේ ඉහෙලටම කෙරවලටම යන දේවල් සාමාන්‍ය පුද්ගලයෙකුට කල්පනා කරන්න පුළුවන් මං නම් හොරකම් කරන්නේ නැහැ කියලා. ඒ තත්ත්වෙට ඉන්න පුළුවන් මේ ආර්ය විනී බොහෝම ගැඹුරුයි මේ ධර්ම දේශනාවන් ගත්තාම. ඊළඟට මේ ඒක ලියාගන්න ඔය මේ පරුසා වාචා කියලා තියෙනවානේ. ඒ පරුසා වාචා කියන එකෙන් ඇත්තම කියනවනම් ඒක මේ කොලේ මේ පැත්තටයි රයි දකුණු පැත්තටයි එන්න ඕනේ. එතන ලියාගන්න මේක මේ හොරකම් කරනවා කියන එක. අදත්තා දානීය කියන එක ලියාගන්න ඔය මේ මේ පරුසාය වාචා කියන තැන. මම නම් මේකට නම්බර් එකක් දාගන්නවා. පළවෙනි එකට මම ප්‍රාණාතිපාතයට 1 කියලා දාගත්තා. දෙවෙනි එක අදත්තා දානීය කියලා දැම්මා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මුසාවාදේ කියන එක සත්‍ය සත්‍යං වාචා නිස්සාය මුසාවාදා පහතබ්බා කියලා. සත්‍ය කතා කිරීම පිණිස මුසාවාදේ කියන එක පහ කරන්න ඕනේ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒක නම් අපි ওই කොලේ ලියලම තියෙනවා මුසාවාදේ කියන එක. එතෙන්ට තුන කියලා දාගන්න. ඒ මුසාවාදේ කියලා තියෙන තැන. හතරවෙනි උට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පිසුණු බස් නොදඩා ඉන්න අපිසුනං වාචාය නිස්සයි පිසුනා වාචා පහතබ්බා කියලා. පිසුනා වාචය කියනලා කියන එක හරි දරුණුයි. අපි හරියට කරනවා. අපි හරියට කරනවා එක එක ආකාරයෙන් අපි කරනවා. ඕක සාමාන්‍යයෙන් ගත්තාම ඕගලන්ට මෙන්නේ මේ දෙන්නේ යාළු වෙලා ඉන්නවා නම් මගේ යාළුවගේ තව යාළුවෙක් ඇති වෙලා තියෙනවා. මගේ යාළුවගේ යාළුවට මම කැමති නැහැ. එයාගේ මොකක් හරි අඩුවක් පේනවා, අකුසලයක්. මොකක්ද අකුසලයක්? එක්ක කට ඇදයි, එක්ක ඔළුව මෙහිමයි. ඔය පාසල් වල එක එක බුලින් ඇන් හැරස්මන්ට් කරන්නේ අන්නේ වගේ. එයාගේ අකුසල වූ යම් වූ ධර්මයක් තියෙනවා. ඒ අකුසල ධර්මෙන් මම භාවිතා කරලා මගේ යාළුවගෙන් අනිත් යාළුවවම වෙන් කරන්න හදනවා. මේක තමන්ටම බලපානවා. කෙලක් කෙලාවට තමන්ගේ ශරීරයේ කැන්සර් එකක් හරි හැදිලා කකුලේ කෑල්ලක එහෙම වෙලා තියෙනවා නම් මේක මල කරදරයක් කියලා මේක කපලා අයින් කරන්න තමන්ගේ කැමති වෙනවා. අන්න ඒ වාගේ මේක හරි දරුණු මේ විදිහට මේක තියෙන්නේ. මේකේ දරුණුකම තථාගතයන් වහන්සේ තව පස්සේ තව පෙන්නනවා. එතකොට ඒකට අපි හතර කෙනෙක් ඕක මාක් කරලා තියෙනවානේ මේ පිසුනාය වාචා කියලා. එතෙන්ට ඔන්න හතර කියලා දාගන්න. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අගිද්දි ලෝභං නිසායි ගිද්දි ලෝභෝ පහතබ්බා කියලා. ගිද්දි ලෝභය කියන එක පහ කරන්නේ කියලා මේ අගිද්දි ලෝභය සඳහා. ගිද්දි ලෝභය කියලා කියන්නේ ඕක ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවානේ. ඔය මුලින්ම ලියලා තියෙන කවටීන් ඇන් ග්‍රීඩ් කියලා ගිද්දි ලෝභය කියලා මුලම හරියට තියෙන්නේ. අන්න ඒක තමයි ගිද්දි ලෝභය කියලා කියන්නේ. මේ ගිද්දි ලෝභය කියන එක ඇති වෙන්නේ අභිජ්ජාව නිසා. අභිජ්ජාවේදී අපි කරනෝනේ මමංකාරයක්. මොකක් හරි දෙයක් දැකලා මේක මගේ වේවා කියනවා. ඒ මගේ වේවා කියලා කිව්වයින් පස්සේ ඒ කැරකීමක් එක්ක දැන් ඒ කියන්නේ අපි මේ කබලිකාර ආහාරය දැන් අපි මලසිරුරක් ගැන කතා කර මේ කබලිකාර ආහාරයක් අල්ලගන්න ගිහිල්ලා තමයි අපි මේ මලසිරුරක් බවට අන්තිමට ප්‍රොසස් එකපත් වෙලා තියෙන්නේ. එතකොට ඒ කබලිකාර ආහාරයට රාග සල්ලිය ඇති වෙලා අපි ওই මැෂින් එක කරකවන්න අරගෙන අපි නිතර නිතර ඒකට ගමන් කරනවා. මනසෙන් දිගින් දිගටම මෙතෙන්ට ගමන් කරනවා කබලිකාර ආහාරයට. දැන් බුදුහාමුදුරුවෝ ගණන් කරන්නේ කොච්චර වේල් ගණනක් කරනවද කියලා මිනිස්සේ ජීවත් වෙලා ඉන්නකොට. ඔය නිකන් මේ වෙනවද? එතකොට 72000 ගණන් ඕක කොයි විදිහට තියෙනවද? තමන් කරකෝ යන හැමදාම ඕකට තමයි යන්නේ. එතකොට මේක අල්ලගෙන ඉන්න කබලිකාර ආහාරය ගම මේ අපේ ශරීරයේ ඔක්කොම අයිති කබලිකාර ආහාරයට. මනවඩන රූපයන් ඔක්කොම කබලිකාර ආහාරයට අයිති. ඔයගලගේ මන දන්නවද හිතන්නේ කබලිකාර ආහාරය තමයි පැත්තට යන්නේ කියලා. එතකොට දැන් මේක පහ කියලා අපි දාගන්නවා එතන ගිද්දි ලෝභී තියෙන තැනට. නම්බර් එක විතරයි දාන්න ඕනේ ඒක මාක් කරලා තියෙන නිසා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනින්දා රෝසය සඳහා නින්දා රෝසය පහ කරන්න ඕනේ කියන එක. නින්දා රෝසය කියලා කියන්නේ අපි මිනිස්සුන්ට මේ ඒ කියන්නේ ඉන්සල්ට් විත් ඇංග කියන එකයි. ඒ කියන්නේ අපි මේ පරුස්ස වචනීය සහිතව බනිනවනේ. පර බල්ලා කියලා බනින්නේ නේද? අන්න ඒ විදිහට ඒක තියෙනවා. ඕක ලියා ගන්න ඕනි තැන තමයි හරියට මේ වේදනාවයි වේදනාව මාක් කරලා තියෙනවා. ඒ වේදනාවයි ඔය මේ පරමාස කාය ග්‍රන්ථයයි කියලා දෙකක් තියෙනවානේ. හරියටම මේ ලයින් එක උඩ ලියන්න. මේවා තියෙන තැන් හරි වැදගත්. ඒ හයවෙනි එක නින්දා රෝසය කියන එක හරියට ඔය වේදනාවයි මේ පරමාස කාය ග්‍රන්ථයයි කියලා තියෙන දෙක ඒ ලයින් එක උඩ ලියා ගන්න. එතකොට දැන් මේක අපිට පහ කරන්නේ කියන එක තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආකෝදුපායාසං නිස්සාය කෝදුපායාස පහතබ්බා කියලා. මේ ක්‍රෝධය කියන එක, කෝදුපායාසය කියන එක, ක්‍රෝධ උපායාස කියන දෙකයි මේ කියන්නේ. ඒක පහ කරන්නේ කියන්නේ يعني අපි මේ ක්‍රෝධයත් එක්ක අපි ජීවත් වෙනවා. කෝදුපායාසය කියලා කියන්නේ ඒකයි. ඒ ආවිල්ලා මේ මම ඒක භාවිතා කරමින් තමයි මම ජීවත් වෙන්නේ. අපි හැමෝම මේ විදිහටයි ජීවත් වෙන්නේ. හිතන්නේ නම් එහෙම නැතේ කියලා. හැබැයි තමන්ට පේනව නම් තමන්ගේ ශරීරේ ජරාවටපත් වෙනවා කියලා. තමන්ට පේනව නම් තමන් ලෙඩ වෙනවා කියලා. ඔය ඔළුව කැක්කුම හැදිලා ඒ වෙලාවට තරහ යනවා නේද? ඒ ක්‍රෝධය. අර ක්‍රෝධේ මතුවෙලා එළියට ආපු වෙලාව විතරයි. මරණ මොහොතෙත් මේක තියෙනවා. මල කරදරේ කියලා කියන්නේ. ඒ මිනිස්සේ හරි විශාල මේකක් තියෙනවා. මේක තියෙනවා අපිට. එතකොට ඒක හරියටම ඔය හේට් කියලා ලියලා තියෙන හත අන්න එතනින් ලියාගන්න ඒ කෝදු පායාසය කියන එක. කෝදු පායාසය කියන එක හත්වෙනි එක ඒ හේට් කියලා තියෙන තැනින් ලියාගන්න. ඊළඟට තථාගතයන් වහන්සේ අටවෙනි උට දේශනා කරනවා මේ අතිමානීය අනතිමානීය සඳහා අතිමානීය කියන එක පහ කරන්න ඕනේ කියන එක. ඒක මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක තියෙන්නේ නම් ඔය මනෝ සංචේතනාවයි ඒ වගේම ඔය මරණයයි කියලා තියෙන්නේ. ඔය රතු පාටකින් ඇදලා තියෙන ලයින් එකක් තියෙන්නේ අන්තිමට. ඒ දෙකෙන් එහා පැත්තට තමයි ඔක ලියා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මමංකාරය වෙනකොට එක මානයක් තිනවා, අහංකාරය වෙනකොට එක මානයක්. ඒ උඩ කොටස ඒ කියන්නේ මක්කයෙන් පස්සේ අපේ මක්කේ තියෙන තැනම මමංකාරයක් තියෙනවා, මේ මගේ කියලා ගන්න එක. ඒ වගේම ওই පලාසයේ තියෙන තැන අහංකාරය කියලා එකක් තියෙනවා. ওই දෙක උඩ තමයි අපේ මේ මානිය කියන එක ඇති වෙන්නේ. ඒ අනුව තමයි අපි අතිමානිය කියන එක වෙන්නේ. එතකොට මේ රාතන් වහන්සේ අපිට උදව්වාර කළා, මේක කියලා දුන්නා, මේ ඩයග්‍රෑම් එකේ කොතනද මේක දාන්න ඕනි කියන එක. ඒ අනුව තමයි මේක අපි මේ ගලව ගන්න හදන්නේ ඊළඟට. එතකොට මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය, මම මේක කෙටියෙන් දේශනා කළේ කියලා. මේ කෙටියෙන් දේශනා කරපු අට දහම, මේ අට දහම තමයි මේ විවාහර සමුච්ඡේදයේ පිණිස නැවතිනේ. කියන්නේ මේක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි කියලා. අර පුද්ගලයා හිතුවා ළමයට ධානය දුන්නට පස්සේ එයාට ඒක අතපත ගන්න නැත්නම්, මට යා මේක කරන්න කියන්නේ නැත්නම්, බිස්නස් කියන්නේ නැත්නම් මේක ඉවරයි කියලා. බුදුහාමුදුරු කෙනා එහෙම නැහැ. මෙන්න මෙයාට නවත්තනෝ නම් ඔන්න ආර විනී හැටියට මේක නවත්ත ගන්න පුළුවන්, මේ වාහනේ නවත්ත ගන්න පුළුවන් කියන එක. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගෘහපතිය ඉල්ලුවා, ඉතින් මේ කෙටියෙන් කියපු මේ විභාග නොකළපු මේ ධර්මය මට මේ විස්තර ඇතුව අනුකම්පා කරලා කියලා දෙන්නයි කියලා. ඉතින් බාර තථාගතයන් වහන්සේ එහෙමනම් අහන්නේ කියලා බුදුහාමුදුරු කියනවා, ප්‍රාණවද නොකරුණු පිණිස පානඝාතී හලයුතුයයි මෙසේ කියන ලදි කියලා. මේ කුමක් පිණිස කියන ලද්ද? ගෘහපතිය මේ සස්නේ ආර්ය ශ්‍රාවකතමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ, මම යම් සංයෝජන කෙනෙක් හේතු කොටගෙන පානාතිපාත වෙන්නම්. යම්කිසි සංයෝජනයක්, අපි දන්නවනේ දස සංයෝජන තියෙනවායි කියලා, යම්කිසි ආකාරයකට සංයෝජන, ඒ කියන්නේ සංයෝජනීය තියෙනවා, සංයෝජන වෙන ධර්මයන් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි රූපය දිහා බැලලා ඒ රූපේ රාගයක් තියෙනවාද, ඕක සංයෝජනයක්. කබලිකාර ආහාරය තියෙනවාද, කබලිකාර ආහාරයට අපි රාගයක් ඇති කරගන්නවාද, ඒක නිසා අපිට සංයෝජනීය කියන එක ඇති වෙනවා. මනවඩනා රූපයක් තියෙනවාද, ඒ මනවඩනා රූපය කරේ අපි යම් කිසි සිතින් කරන්න බලන්න පටනවාද, ඒක නිසා අපිට ඒ සංයෝජනයන් ඇති වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මම යම් කිසි හේතුවක් කරගෙන මම මේ සංයෝජනයක් මෙහෙම හේතු කොටගෙන මේ පානාතිපාත වෙන්නම්. අපි මොකටද සතුන් මරන්නේ? මම නම් සතුන් මැරුවා එක භවයක, මීට භව 40කට පෙර මගේ ජීවිතාව. ඒ සත්‍යයන්ගේ මස් කපලා මම වික්ක පණ පිටින් මේ සතාගේ කපලා විකුණලා මම අපායේ ගිහිල්ලා ආවා. එතකොට මේ ජීවිතාව සඳහා අපි මේක කරනවා. සතාව මරනවා, මරලා විකුණලා මම ජීවත් වෙනවා. තවත් භවයක් තිබුණා මට. ඒ භවයේදී මම ඇවිල්ලා කබර ගොයින්ම මරනවා තෙල් ගන්න. එතකොට ඒක කරලා මම ආපහු මම කබරේ ගොයෙක් කියලා ඉපදුණා. ඒ කර්මය නෙමෙයි මම මේ කතා කරන්නේ. ජීවිකාව සඳහා අපි මේක කරනවා. කවුරුවත් හිතන්නපා මෙතන ඉන්න අය ඕක නොකරපු අය කියලා. අපි හැමෝම කරලා තියෙනවා. ඕගොල්ලන්ට මෙනෙහි කරලා බලන්න බැරි කම විතරයි තියෙන්නේ. අපි හැමෝම ඕව කරලා තියෙනවා. දැන් එතකොට මේ මොකටද මගේ මේ සංයෝජනීය, මගේ මේ භව පැවැත්ම ජීවිතේ පවත්තන්න මේක සඳහා තමයි මේ සතාව මරාගෙන කාලා මරාලා විකුණලා මම ජීවත් වෙනවා. එතකොට මේ විදිහට පවත්තනවා. එතකොට දැන් මේක සඳහා මම කරනවද, මේ දැන් මම ජීවත් වෙන්නේ, අද මම ජීවත් වෙන්නේ මේ සංයෝජනීය ප්‍රහාණය කරන්න, මේක නැති කරන්න සඳහා. පිනිස්ස සමුච්ඡෝදනීය පිනිස්ස පිළිපන්නේ මේ. ඒ කියන්නේ අපි අරියට මගේ ගමන් කරන්නේ මේක නවත්ත ගන්න කියලා. එතකොට මම දැන් පානඝාතයක් කරනවා නම් මට මං බනිනවා. භාවනා කරන්න බලන්න පටන් ගන්න බලන්න පානඝාතයක් කරන්න බෑ. ඊළඟට කවුරු හරි නොනැත්තුන් දන්නව නම් මෙහෙම කරනවා කියලා ඒ පුද්ගලයාත් මට ගරහන. මේක මේ සත්තු මරණ මිනිස්සෙක්ගේ කියලා. එතකොට මරණේ මත්තේ මට දුගතිය කැමති වෙන්න පුළුවන්. අපාය අනේක කැමති වෙන්න පුළුවන්. මම නම් ගිහිල්ලාමයි ආවේ. එතකොට මේ යම් ප්‍රාණවදයක් වේද, මේ සංයෝජනීය, මේ නීවරණී ප්‍රාණඝාතයෙන් මං ගැලවෙන්න ආශ්‍රය කෙනෙකු, ප්‍රාණඝාතයෙන් නිසා ඇති වෙන යම් ආශ්‍රය කෙනෙකු උපදිනාද, ආශ්‍රයයක් මට ඇති වෙනවද? ඒ ප්‍රාණඝාතයෙන් වෙන්විච්ච පුද්ගලයාට ඒ විදිහ ආශ්‍රයක් වෙන්නේ නැහැ. මට ආශ්‍රවයක් වෙන්නේ මම මේ ප්‍රාණඝාතය කරනවා නම් ප්‍රාණඝාතය නිසා මට ආශ්‍රවයන් ඇති වෙනවා. මං ඇති කරගන්න ඕනේ කර්මයන්, කර්ම ශක්තියන් ඇතුව නේද? මම මේකෙන් අයින් වුණොත් මට මේක සිද්ධ වෙන්නේ නෑ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. පෙන්වනවා මේ ප්‍රාණඝාතය නොකරන පිණිස මේ ප්‍රාණඝාතය අතහරින්න ඕනේ කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ මේ දුන්දය ගනු පිණිස මේ අදින්නා දාණය, අදත්තා දාණය කියන එක අතහරින්නේ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතෙන්දි තාපව දේශනා කළා මේ යම්කිසි සංයෝජනයක් හේතු කොටගෙන මම අදත්තා දාණය වෙනවනම් ඒ සංයෝජනි ප්‍රහාණය පිණිස මම පිළිපැදලා තියෙන්නේ දැන්. මම මේ අරියට මගේ ගමන් කරනවායි කියන්නේ මම මේකේ අයින් කරන්න මේ ප්‍රතිපත්තියට ගිහිල්ලයි කියන්නේ. මේ ප්‍රතිපත්තියට ගිහිල්ලා නැති මනුස්සයට මේක ගැන කතා කිරීමෙන් ඇති වැඩක් නැහැ. මම ගිහිල්ලා ඉන්නෝ නම් විතරයි මට මේක තියෙන්නේ. එතකොට තමන් අරියට මගේ යනවායි කියලා හිතපු පුද්ගලයාට විතරයි මේකවත් තේරෙන්නේ. එතන අනිත් පුද්ගලයෙකුට ඒකත් අදාළ වෙන්නේ නැහැ. මොකද මම මේකට ගිහිල්ලා නැත්තම් මම තාමත් ඒක කරගෙන ජීවත් වෙන්න කැමතියි කියන එක. එතකොට සාමාන්‍යයෙන් සිල් ගන්න අය ඔක්කොම ඒ ප්‍රතිපත්තියට ගිහිල්ලා නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අර මේක කරනවා නම් මටත් මාව බනිනවා, අනිත් අයත් බනිනවා. ඉතින් ඒක නිසා ඒ ආශ්‍රවයනුත් මම නැති කරගන්න ඕනි කියලා එයා ඒක අතාරිනවා. එතකොට මොනවද මේ කතා කරන්නේ අපි? ඔක්කොම කතා කරන්නේ සංස්කාර. සතා මරණවා කියන්නේ කාය සංස්කාර. අදත්තාදානය කියන්නේ කාය සංස්කාර. එතකොට එහෙමනම් අපි මේ කතා කරන්නේ සංස්කාර නිරෝධය, කාය සංස්කාරයන්ගේ නිරෝධය. මේක සීලය කියලා නිකන් අරගෙන ඉන්න එපා. මේක සීලයයි කියලා මම සීලය සික්ඛාපදයක් අරගෙන මම සමාදන් වෙනවායි කියලා කියන්නේ මම මේක මගේ දිහට මම ඇතුළත් කළා මම සමාදන් වෙනවා මේක මෙහෙමයි කියලා. එතකොට සාමාන්‍ය හුඟදෙනින් මේ සිල් ගන්නවා කියලා මම මේ නිර්පදයේ කියනවා කියන එකයි නෑ, මම මේ සංස්කාරය නොකරනවා කියන එකයි මේ කියන්නේ. ඒ සංස්කාරයෙන් නිකිරීමෙන් විතරයි මට මේක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙන් පළක් වෙලාවට සීල අරගෙන ගිහිල්ලා ඊට පස්සේ වෙන වෙන දේවල් කරන්නේ නේද? එතකොට සීල්වාදී මේක හරියට ගන්නවා නම් මේක නවත්තනවා කියන එක. එතකොට තථාගතයන් වහන්සේ මේ විදිහටම මේ මුසාවාදයටත්, පිසුනා බස් කියන එකටත්, ගිද්දි ලෝභයටත්, ඒ වගේම නින්දාරෝසයටත්, මේ නින්දා ගැටුම කියන දෙයටත්, ආකෝද කෝදුපායාසය කියන එක පහ කිරීම සම්බන්ධයෙන් උත් අතිමානිය නිසා අතිමානිය අතහළිය යුතුයි කියන එකත් අර විදිහටම තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන් කිව්වා. ඒ වචනවල වෙනසක් නැහැ, අර එකම දේ තමයි කිව්වේ. ඒ කියන්නේ මම ඇවිල්ලා කුමක් සඳහාද කිව්වේ? මේක වෙන කල්පනා කරනවා මේ යම්කිසි සංයෝජනයක් හේතු කොටගෙන මට අතිමානිය ඇති වෙනවා නම් ඒ සංයෝජනීය ප්‍රහාණය පිණිසයි මම පිළිබඳ ප්‍රතිපත්තියට ගිහිල්ලා තියෙන්නේ. මං අරියට මගේ යන්නේ ඒක සඳහා. එතකොට මේ අතිමානය හේතුවෙන් කවුරු හරි මට, එතකොට මටත් මම බනිනවා, මම මහා මාන්නකාරයි කියලා මට මම බනිනවා, මම වැරදි හැදෙස්ති විදිහේ කියලා. මේක අර පණ්ඩිතයන් දිහා පණ්ඩිතයොත් මේ කල්පනා කළා, ඥානවන්ත අයත් කියනවා මේක වැරදි, ඔයාගේ මේ මාන්නී කියන එක මේ විදිහට තියෙන එක කියලා. එතකොට මේ මෙහෙම කරලා එයා ඒ සංයෝජන ප්‍රහාණය කරන්න, මේකෙන් අතිමානී හේතු කොටගෙන තියෙන සංයෝජන පහ කරන්න, ඒ ආශ්‍රයයන් පහ කරන්න තමයි මේ පුද්ගලයා මේ විදිහට උත්සාහ කරන්නේ. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය, ආර්යවිනී යම් ධර්ම කෙනෙක් විවාහර සමුච්ඡේදය පිණිස පවතීද මේ අස්ත ධර්මෝ සැකමින් විස්තර කරන විස්තරය විස්තර කළායි කියලා. එහෙම වුණත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආර්යවිනී සියල්ලෙන් සියල්ල සම්පූර්ණයෙන්ම විවාහර සමුච්ඡේදය මේවෙන් වෙන්නේ නැහැ කියලා. මේ එන්ජින් එක මේ විදිහට නවත්ත ගන්න මේ කිව්වට මේක සම්පූර්ණයෙන් නවතින්නේ නැහැ කියන එක බුදුහාමුදුරුවෝ කියනවා. කියලා කියනවා මෙහෙම සම්පූර්ණයෙන් සමුච්ඡේදනය වෙන්න ඉතින් අර පුද්ගලයා අහනවා මට ඒකත් කියලා දෙන්නේ කියලා. එතකොට තථාගතයන් වහන්සේ එහෙනම් හොඳට මෙනෙහි කරන්නේ කියලා ආපහු තථාගතයන් වහන්සේ මේකට හරි උදාහරණ හතක්ම දෙනවා. හරි ලස්සනයි ඒක. ඒ උදාහරණ හත කෙනෙකුට තේරෙනවා නම් ඒ තේරීමත් එක්කම භාවනාවට නංවන්න පුළුවන්. ඒ භාවනාව නැංවීමෙන් කාමයේ කියනක ඕගලන්ට පෙනේ ඒ වෙලාවෙත් පුදුමාකාර විදිහට බහැලා ගිහිල්ලා සමාධිය කෙලවරක් නැතුව ඇති වෙනවා. ඒ තරම් ලස්සනයි මේ ධර්මය. හැබැයි මේ ඩයග්‍රෑම් එකත් එක්ක බලන්න ඕනේ. නැත්තම් ඒක වටෙන්නේ නැහැ. මේ ඩයග්‍රෑම් එක දෙන්න මෙහිං ගාක්ම හේතුව මොකද දන්නවද? අද කාලේ ඉන්න මිනිස්සුන්ට මතක තබා ගන්න බැහැ. මේ ධර්මකාරණා හත ඕගලන්ට කිව්වට මේක මේ වැඩ කරන විදිහත් එක්ක මතක තබා ගන්න පුළුවන් කමක් නැහැ මනසට. අද බහැලා අපේ මතක තබා ගැනීමේ හැකියාව බහැල. ඒක නිසායි මේව ඕන වෙන්නේ. නැත්තම් මෙහෙම දෙයක් ඕන වෙන්නේ නැහැ. බුද්ධ කාලේ මෙහෙම දෙයක් නැහැ. ඔක්කොම මතක තියා ගන්න පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ ඔක්කොම මතක තියාගත්තා නේද? සූත්‍ර එකපාරක් කිව්වම අනුදාමතුරෝ දන්නවා. අද කාලේ බලන්න මේ සූත්‍ර දේශනාව මේක ගොඩාක් නෑ. මේ සූත්‍ර දේශනාව පිටු හතරක් විතර තියෙන්නේ. පුළුවන්ද කියලා බලන්න මතක තියාගන්න. හරි අමාරු මිනිස්සෙන්ට මතක තියාගෙන භාවනාවදී ඒක නැවත නැවතත් භාවිත කරන්න ඕනේ. එතකොට තථාගතයන් වහන්සේ මෙන්න දැන් ලස්සනට දේශනා කරනවා මේ උදාහරණ හත ඔය කියපු කාරණා හතට. අපිට ඕකවත් මට නම් තේරුන්නේ නැහැ. මේකේ සම්බන්ධ එකකට එකක් සම්බන්ධයි කියලා අර මුලින් කියපු කරුණු අටක් කිව්වනේ. අටකට ඊට පස්සේ බුදුහාමුදුරුවෝ උදාහරණ හතක් දෙනවා. ඒ උදාහරණ හත ඔය කාරණා හතටයි දීලා තියෙන්නේ. එකකට එකක් සම්බන්ධයි. ඇත්තම කියනවා මේ සාහපති මහා බ්‍රහ්ම මට මේක පැහැදිලි කරලා දෙනකන් මට තේරුන්නේ නැහැ ඒක ඒක தත්ත්වය එකයි කියන එක. එතින් දිපෙන්නනවා ගෘහපතිය යම් පරිදි මේ බඩගින්නෙන් පෙළෙන මේ සුනකේක මේ ගවයන් නැසන මේ තැනකට දැන් මේ ගෝතකයෝ ඉන්නවනේ. බුච කියලා කියන්නේ අපි. ඒ තැනකට ගිහිල්ලා ඉන්නකොට මේ බුච කරන්නේ මොකද්ද? අර මස් කට්ට මේ කට්ටක් අරගෙන මස් ටික ඔක්කොම අරගලා අර බල්ලට දෙනවා කට්ට. බල්ලට කට්ට දුන්නාම බල්ලා මේක හපනවා, හප හප කන. එතකොට මේ මස් රහිත වූ ලෙහි වැකුණු ඇටසැකිල්ලක් ඇටකැලලක් දාගන්න. එතකොට බුදුහාමුදුරුව අහන කුමක් ඇයි හිතනවද? ඒ බලුප්පුක්කා මේ සම්පූර්ණයෙන් මස් අයින් කරපු ලද මේ ඇටසැකිල්ල ලෙවකන්නේ මේ බඩගින්න පිපාසය කියන එක ඒක නැති වෙනවද කියලා. බඩගින්න පිපාසය බල්ලගේ නැති වෙනවද කියන එක. එතකොට ඉතින් මේ පුද්ගලයා කියනවා මේ එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ යම් කිසි එකකින් ඒ ඇටසැකිල්ල ඒ සම්පූර්ණයෙන් මස් අයින් කරලා තියනවද ඒ මේ බලු බල්ලා මේ වෙහෙසටපත් වෙනවා විතරයි. ඒක හපල හපල වෙහෙසටපත් වෙනවා විතරයි කියන්නේ. අපි ওই සූත්‍රය ඕක ගන්නකොට අපි මේ කලින් සාකච්ඡා කරලා තිනවා මම. අපි ගන්නෙ ඔන්නේ කෑල්ල විතරයි. අපි නිතරම ගන්නෙ බලු කොක්කට වෙන දේ විතරයි. බලු කොක්කට වෙන දේ බල්ලා අරක හපනවා මෙන්න කාමී මිච්ඡර ස්වභාවය කියලා ගන්නවා. හැබැයි අපි බැලුවේ නෑ මේ මස්කඩ කාර්යය මමයි කියලා. බුච කවුද? මම. තමා තමයි මේ මෙතන මේ ප්‍රාණඝාතය කරන පුද්ගලයා. දැන් අපි බල්ලා දිහා බැලුවාම අපිට පේනවා මේ බල්ලට මේ බුදුහාමුදුරු කාමයේ උපමාව කළා ඒ බලු කට්ටට. එතකොට ඒක හොඳට මතක තියාගන්න. බලු කට්ටේ ස්වභාවය තමයි තියෙන්නේ අපිට මේ කාමයන්ගේ ආස්වාද ඒ තරම් තුච්චයි. ගතියුත්තක් ඇත්තේ නැහැ. නමුත් මේ බුජ කියන මිනිස්සයා ගෝචරයා මේ සතාව මැරුවා. සතාව මරලා යා මේ මස් භාවිතා කරනවා කියන්නේ. විකිණීමට භාවිතා කළා. ඒකෙන් මුදල් අරගෙන යම් කිසි දෙයක් කරනවා කියන්නේ. දැන් මෙයාට අච්චරවත් සතුටක් තියෙනවද කියලා බලන්න. අර බල්ලු කට්ට කාට බල්ලාගේ තරම්ම සතුටක් නැහැ. මොකද එයා ප්‍රාණඝාතයක් කරලා සතාව මරලා තියෙන්නේ. එතකොට එයාට එතන ඒ පාප කර්මය එතන තියෙනවා නේද? එතකොට මේ කාමයේ සඳහා මොකටද මේ මිනිස්සයා මේ සතාව මරන්නේ? ජීවත් වෙන්න. මමත් කළේ ඒකටයි. ජීවත් වෙන්න. මේ මගේ කාමයන් පවත් ගන්න. මොකද්ද මේ කියන්නේ? මස් කෑල්ල මතක තියාගන්න. මස් කෑල්ලකට කබලිකාර ආහාරය සඳහා කබලිකාර ආහාරයෙන් හැදුණු මේ ශරීරයේ පැවැත්වීම සඳහා. ඔච්චරයිනේ තියෙන්නේ. මේ පවත් ගන්න හදන්නේ කබලිකාර ආහාරයේ තියෙන නන්දි රාගයට. දැන් ගන්න අපි ආර භාවනාවට ආපහු වෙනවා. මේකේ උන් රූපේ අපි සතුට සොයනවා කියන එක. අල්ල ගන්නවා කියන්නේ මේකයි. මේ මස් කෑල්ල සඳහා මේක වම්මික කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව බලන්න ඕනේ. මේක බලලා ඉවර වෙලා මේක භාවනා හොඳට කරලා ඒකෙදි පෙන්නුව තථාගතයන් වහන්සේ මස් කෑල්ල තමයි ওই නන්දි රාගයේ කියන එකට උපමා කළේ. මස් කෑල්ල හරියට හරිනු. අපි මේ ශරීරයද මම මුලින්ම පටන් ගත්තේ ඇටවලට කවුරුවත් ඇලෙන්නේ නැහැ. අපි ඇලිලා තියෙන්නේ මස් වලට. මස් කෑල්ලට තමයි මේ නන්දි රාගයේ තියෙන එක තියෙන්නේ. මස් කෑල්ලට මේ ආහාර පුරවනවා එක පැත්තකින් ඔන්න නන්දි රාගයේ. එතකොට දැන් අපිට පේනවා මේ බල්ලට තිබුණේ ප්‍රමාණයට බුදුහාමුදුරු කාමයේ උපමා කළා නම් අර මරපු මිනිස්සයාට ඒ තරමටවත් සතුටක් ඇත්තේ නැහැ. එයා ප්‍රාණඝාතයකුත් කරලා තියෙන්නේ. ප්‍රාණඝාතයකුත් කළා ඒක දිනු. එතකොට ඒක බලන්නට මතක තියාගන්න. දැන් එතකොට දැන් පේනවා මම මේක සඳහා මම මේ දේවල් කරන එකේ කිසිම වටිනාකමක් නැහැයි කියලා. එතකොට මම ප්‍රාණඝාතයක් කරන්න වටින්නේ නැහැ මේ වගේ තුච්ච වූ කාමයක් සඳහා කියන එක. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගිජුලිහිණියෙක් හරි මේ කුරුල්ලෙක් උකුස්සෙක් මේ මස් කෑල්ලක් අරගෙන යනවා. මස්මයි බුදුහාමුදුරුව ගන්න මේ දෙන උදාහරණයක්. මස් කෑල්ලක් අරගෙන යනවා. මේ අරගෙන යනකොට මේ තවත් විජලිහිනියක් එයාව ලුහු බඳිනවා. මේ විජලිහිනියා මේ මස් කෑල්ල අතහැරියේ නැත්තම් ඒ සත්වයා මේ මරණය හෝ මරණය හා සමාන වූ වේදනාවන් මේ පුද්ගලයාට ඇති වෙනවා. ඒ සතාට ඒ කියන්නේ මස් කෑල්ලක් අරගෙනවට අනිත්‍යව පන්නගෙන එනවා අතහැරියේ නැත්තම් මේ යනවා. ඒ කියන්නේ කාමයේ අතහැරියේ නැත්තම් තථාගතයන් වහන්සේ පෙන්වා කරන්නේ කාමයේ මස්සද්දලකට උපමා ඇත්තාහ බොහෝ දුක් ඇත්තාහ බොහෝ පීඩා ඇත්තාහ බොහෝ ආදීනවයි පදාරනවා කියලා. මෙසේ මේ ප්‍රඥාවෙන් මේක දැකලා මේ පුද්ගලට බුදුහාමුදුරුවෝ කියන්නේ මේ උපේක්ඛාවට යන්නේ කියලා. මේ උපේක්ඛාවට යන්නේ කියන්නේ මේක හරි දිගයි මේ සූත්‍ර දේශනාව මෙහෙම අපි බලනකොට උපේක්ඛාවට යන්නේ කියලා කියන්නේ අපි දන්නවා මේ ගෘහස්ථිතව දැන් අර ඉස්සෙල්ලයිකේදී තථාගතයන් වහන්සේ මේ විදිහටම දේශනා කළා මේ විදිහට උපේක්ඛාවට යන්නේ කියලා. මේ ඒක සංඥා උපේක්ඛාවට යන්නේ කියලා. අපි දැන් මස් කෑල්ලට කැමැත්තෙන් අපි මේ පැත්තේ පන්නගෙන යනවා. එතකොට දැන් මේ ගෘහස්ථිතව මේ මිනිස්සයා හිතනවා මේකේ ආස්වාදයක් තියෙනවා මෙහෙමයි කියලා හිතාගෙන තමයි මේ පන්නගෙන යන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේට වඩා හොඳයි මේකේ අනිත්‍යයම බලලා මේක දුක්ඛයි කියලා කල්පනා කරලා විපරිණාමයටපත් වෙනවයි කියලා කල්පනා කරලා එහෙම කල්පනා කිරීමෙන් මෙයාට අර ධානයන්ට යනවා ප්‍රීතිය ඇති වෙනවා. අන්න ඒක නිසා මේ කාම ආස්වාදයේ කියන එක පහ කරන්නේ කියලා මේක පහ කරලා අර හොඳ දැන් මේක මේ දේශනා කරේ සලායතන විභාංග සූත්‍රයේදී තමයි විස්තර ඇතුළු තථාගතයන් වහන්සේ දේශනා කළේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ගෘහස්ථිතව සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ තුනක් තියෙනවා. ඊළඟට නෛෂ්ක්‍රමව ගත්තොතින් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා තුනක් තියෙනවා. එතකොට ගෘහස්ථිත තුන අර නෛෂ්ක්‍රම වූ තුනේ නිසා පහ කරනවා. ඒත් නිසා පහ කරලා ඉවර වෙලා ඊළඟට තථාගතයන් වහන්සේ කියනවා දැන් ගෘහස්ථිතව දුකක් තියෙනවා අපේ ලී කෑල්ල නැති වෙලා මස් කෑල්ල නැති වෙලා මස් ටික පුණු වෙලා ඒ වගේ දේ. එතකොට නෛෂ්ක්‍රමවලුත් දුකක් තියෙනවා. මොකද නෛෂ්ක්‍රම දුක යම්කිසි භික්ෂුවක් කල්පනා කරනවා අනේ මම කවද්ද රහත් වෙන්නේ? අර රහතන් වහන්සේලා හොඳයි සුඛයි කියන විහෙරෙන්ට ගිහිල්ලා ඉන්න මං කවද්ද මම මාර්ගඵල ලබල නැහැ මං කවද්ද ලබන්නේ කියලා. එතකොට ඒක හැබැයි උතුම් දෙයක් අර මස් කෑල්ල කුණු නැයි කියලා කල්පනා කරනවට වැඩිය. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙහෙම හිත හිතා ඉන්නේ නැතුව මං කවද්ද රහත් වෙන්නේ නැති කියලා හිත හිතා ඉන්නේ නැතුව මේ නෛෂ්ක්‍රම වූ සුඛයක් තියෙනවා. මේ සුඛයට යන්නේ කියලා. නෛෂ්ක්‍රම වූ දුක්ඛේ පහ කළා අර නෛෂ්ක්‍රම වූ සුඛයට කියන්නේ මේ අනිත්‍යයි දුක්ඛයි කියලා මෙනෙහි කිරීමෙන් අර ප්‍රීතිය සහිතව ඒකට යන්නේ කියලා. ඒක ඇති වුණාට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සුඛයට වඩා හොඳයි උපේක්ඛාව. මේ උපේක්ඛාවට යන්න පුළුවන් මේ සුඛයත් පහ කළා. ඒ උපේක්ඛාවට යන්නේ කියලා අනිත්‍ය කියන එක හොඳට බලන්න පටන් ගත්තාම මේ පුද්ගලයාට උපේක්ඛාවට යන්න පුළුවන්. මේ උපේක්ඛාවත් නානත්ත්ව සංඥා උපේක්ඛාව. මස් කෑල්ල ගැන උපේක්ඛාවක් තියෙනවා. මස් කෑල්ල කනකොට උපේක්ඛාවක් තියෙනවා. වර්ණීය දැකලා තියෙන දේවල් තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මේ හය සම්බන්ධයෙන් අපිට උපේක්ඛාවක් හයක් තියෙනවා. ඒකට නානත්ත්ව සංඥා උපේක්ඛාව. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ නානත්ත්ව සංඥා උපේක්ඛාව නැතුව ඒක සංඥා උපේක්ඛාවට යන්න කියලා. ඒ කියන්නේ මේ රූපේම උත් අපි ආකාශෝ අනන්තෝ කියලා ඒ පුද්ගලයාට පුළුවන් එක සංඥාවක්. ආකාශයේ විතරයි කිසියම් රූපයකට මනස යන්නේ මේ විදිහට බුදුහාමුදුරුවෝ නිවන දක්වාම එතන මනස ගෙනියනවා. එතකොට මේ සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ ඒක විස්තර කරේ නැහැ. නමුත් මේක තියෙන්නේ ඒ සලායතන විභංග සූත්‍රයේ. එතකොට මේ පංචකාම ගුණයෝ සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරගන්න පුළුවන් මේ විදිහට ඒ උපේක්ඛාවට ගියාම. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැන් අපි එතකොට අපි කල්පනා කළා මේ මස් කෑල්ල ගැන නේද? මස් කෑල්ල කියන එක මේ කාමයේ නිසා අපි මෙහෙම ගිහිල්ලා අපි මේ විදිහට ඇති වෙනවා කියන එක. තුන්වෙනිවට ගෘහපතිය මේ පුරුෂයේ ඇවිලගත් තනහුලක් අපි තන පන්දම් තියෙන්නේ ඉදිබන්දම් පත්තු කරගෙන යනවා නේද? ඒක පත්තු කරගෙන යනකොට හුලඟ ඉස්සරහින් එනවනම් මොකද වෙන්නේ? ඒ හුලම් පාරට අපි පිච්චෙනවා. අපි මැරිලා මැරෙන්න යනවා. එහෙම නැත්නම් මරණය හෝ මරණය හා සමාන වූ වේදනාවක් අපිට ඇති වෙනවා නේද? එතකොට මේක තමයි තථාගතයන් වහන්සේ මේ මුසාවාදයට දීපු උදාහරණය. මොකක් ඉස්සරහටද අපි මේ ඉනිපන්දම ගෙනියන්නේ? සත්‍ය කියන හොලඟ තමයි එන්නේ. අපි මුසාව කරනකොට අපි මුසාවෙන් අපිව පිච්චෙනවා. සත්‍යයට විරුද්ධවයි අපි මේ ගෙනියන්නේ. අපි මමංකාරයක් කරනවද මේක මගේ කියලා කියනවද මුසාව? සනීකර අපි මුසාවක් කරන්නේ මේක මේ දේවල් මේ කාම වස්තුවක් මස් කැලල්ලක් අරගෙන ඒ මස් කැලල්ල අරගෙන අපි කියනවනම් මේක රසයි හොඳයි කියලා අපි කියනවා නේද? මේක මුසාවක්. අපේ මනසෙන් හදාගත්ත මුසාවක්. මේ හැමදේම මෙහෙමයි. මේ සම්පූර්ණයෙන් අපේ මනස අල්ලනවා මේ දේවල් වලට අල්ලලා ඉවරලා අපි කියනවා මේක බොහොම හොඳයි සුඛයි ප්‍රණීතයි කියලා. හැබැයි මස් කන්නේ නැති මිනිස්සුයෝ ඉන්නවා නේද? එහෙම නැත්නම් ඒ මසම කෑවහම තව උද්දලෙක් කියනවා නේද මට නම් මේක හොඳ නැහැ කියලා. එතකොට මම කියනවා නම් හොඳයි කියලා අර මිනිස්සයා කියනවා නම් ඒක හොඳ නැති කියලා එහෙමනම් පේනවා මගේ අතේ මුසාවක් තියෙනවා කියලා මම මේ බොරුවක් කරන්නේ. මේ මගේ සංස්කාර පුරුද්ද නිසා මම කියනවා මේක මේ ආකාරයි කියලා. මේ දෙතිස් කුණුපයක් සහිත ශාරීරිය අධ්‍යා බලලා කියනවා අන්න බොහොම ලස්සනයි බොහොම හොඳයි කියලා. හැබැයි ඒක ඇතුළේ තියෙන ටික බැලුවා නම් ටෙස්ලෝ නියදත් මස්සන්නහර ඇටයට මිදුලේ මේ විදිහට බැලුවා නම් අසූචි සහිත දේ අන්න ඒකට තමයි මේ හොඳයි කියලා කියන්නේ. මේක මුසාවක් නෙමෙයි. මේක තමයි මෝස ධර්මය කියලා කියන්නේ. හරි ගැඹුරුයි ওই මුසාව කියන එක. අපි මමංකාරයක් ඇති වෙනකොට අපි මේ මුසාව කියන එක අපේ ඇති වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ එතන ගත්තේ අර ටෝච් එක. අල්ලගෙන යන මේ පන්දම මේ සත්‍ය කියන දෙකට විරුද්ධව මේ දුකයි කියලා කියන්නේ නැතුව මම සුඛයි කියනවා. මගේයි කියනවා. අන්න ඔය පැත්ත තමයි මුසාව කියන එක. හතර වෙනකොට තථාගතයන් වහන්සේ දේශනා කළා යම් පරිදි මේක හරි ලස්සනයි මේ පුරුෂ ප්‍රමාණයට තියෙන මේ ප්‍රමාණයෙන් අධික මේ සිදු රහිත දුම් රහිත අඟුරු වලක් ගිනි අඟුරු වලක් ගැන කතා කරනවා. මේක ගින්දර දාන්නේ නැති ගිනි අඟුරු වලක්. මේ ගිනි අඟුරු වලට මේ තමන්ගේ ශරීරයේ ප්‍රමාණයට තියෙන තමන්ගේ උසට තියෙන. එතකොට මේ ජීවත් වෙන්න කැමති පුද්ගලයෙක් කියනවා මේ මරණයට කැමති නැති සුව කැමති පුරුෂයෙක් කියනවා. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් මේ දෙන්නා මේ බාහුව දෙකෙන් අල්ලගෙන මේ පුද්ගලයාව ඇදගෙන යනවා අරකට. එතකොට ඒ ඇදගෙන යනකොට ඒ කුමක් සිතන්නේද කියලා අහනවා. ඒ පුරුෂයා මේ කය අනිත් පැත්තට ගන්න හදනවනේ මිනි අඟුරු වලට. ඉතින් මොකද කියලා අහනවා. ඒ ගෘහපති ආදේශන කියනවා මේ අඟුරු වලට වැටුණා නම් ඉතින් මම මරණය හෝ මරණ මාත්‍රව දුකටපත් වෙමි කියලා. බලන්න අපි මරණානුපස්සනාව මේ කරන්නේ ඒ මරණය හෝ මරණ මාත්‍රයට හෝ පත් වෙනවයි කියන එක කියනවා. මේ හරි අර්ථයක් තියෙනවා මෙතන. එතකොට මෙහෙම කල්පනා කළා. එතකොට මේ පුද්ගලයා එතකොට දැන් මේකෙන් ගැලවෙන්නනේ මේක උත්සාහ කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කාමයෝ කියන ඒවා මෙන්න මේ ආකාරයි කියලා. බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩාගෙන දෙනවා. කාමයේ කියන එක බොහෝ දුක දෙනවා. බොහෝ පීඩාගෙන දෙනවා. මෙහි බොහෝ ආදීනව තියෙනවායි කියලා තථාගතයන් වහන්සේ මෙහෙම සම්මක් ඥානින් දෙන මෙහෙම දේශනා කරනවා. එතකොට මේ අර ඒක සංඥාව උපේක්ඛාවට නැවතත් යන්නේ කියලා. එතකොට මේ කාමයේ අයින් කළා. ඒ කියන්නේ රූපයෙන් ඉක්මවල අරූපයට යන්නේ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ කෑල්ල අල්ලගෙන ඉන්න එපා කියලා. මේක හරි ගැඹුරුයි. මේකට හුඟක් උදව් කර රහතන් වහන්සේට. මේක හරියට හිතන්න ඕනේ. කවුද මේ දැන් අපි මේක අපි ලියාගත්තේ කොතනද කියලා බලන්න. පිසුනා වාචය කියන දන නේද? පිසුනා වාචයෙන් අපි මොකක්ද කරන්නේ? අපි හදන්නේ වින් කරන්න කියන එක නේද? අපි හදන්නේ පුද්ගලියෝ දෙන්නේ කියන එක මගේ යාළුවගේ යාළුවා ඉන්නවා වින් කරන්න. එයාව අයින් කරගන්න මම කොහොමද? මම බුලින් කරන්නේ. මගේ කකුලේ කැන්සර් එකක් තියෙනවා. මම මේ කෑල්ල කපලා අයින් කරේ. මට හිතෙන්නේ මොකද්ද? මේ කකුලේ කැන්සර් නැති කෑල්ල හොඳ කෑල්ල මගේ කුසලයේ. අරක අකුසලයේ. මම කුසලයෙන් අකුසලයේ වින් කරන්නයි මේ උත්සාහ කරන්නේ නේද? මෙතන වෙලා තියෙන්නේ මේ අර ඇදගෙන යන දෙන්න කවුද දන්නවද? ඒ තමයි මේ තමන්ගේ තණ්හාව. තණ්හාව තමයි තමන්ව ගිනිවල ඟලට ඇදගෙන යන්නේ. අර බාහුවෙන් අරගෙන ඇදගෙන යන දෙන්න තමන්ගේම තෘෂ්ණාව. දැන් අර දැන් මගේ යාළුවාගේ යාළුවා වෙන් කරන්න යන්නේ මේ යාළුවාට තියෙන තණ්හාව නිසා නේද මම අර යාළුවා වෙන් කරන්න හදන්නේ. මේ යාළුවට තණ්හාවක් නැත්තම් මම වෙන් කරන්න හදන්නේ නෑ. මේ ශරීරේ මේ පල්ලෙහා කෑල්ල එපයි කියලා උඩ කෑල්ලට තියෙන තණ්හාව නිසා මම යට කෑල්ල වෙන් කරන්න හදනවා. හොඳට කල්පනා කරලා බලන්න භාවනාවේදී. අපි අන්නේ විදිහටයි මේ ගමන කරන්න හදන්නේ. එතකොට මේ කවුද මේ නවත්ත ගන්න හදන්නේ? ගිනි අඟුරු වලට යන්න දෙන්නේ නැතුව ඇදගෙන යනකොට නවත්ත ගන්න. මේක තමයි චේතනාව. මේ චේතනාව විසින් තමයි මේ විදිහට නවත්ත ගන්න. හැබැයි මතක තියාගන්න තථාගත වචනේ පිච්චෙනවා. වලට වැටිලා අපි පිච්චෙනවා. ඇදගෙන යන්න තණ්හාව නිසා අපි වැදගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලට අපිව පිච්චෙනවා කියන එක කල්පනා කරන්න. මේ පිච්චෙන එක නවත්ත ගන්න තමයි මේ අපි හරියට උත්සාහ කරන්න චේතනාවෙන් තමයි ඒක අපි පවත්වන්න හදන්නේ කියන එක. එතකොට ප්‍රතිඵලය හොඳට මතක තියාගන්න. පිච්චි පිච්චි තමයි අපි ඉන්නේ කියලා. බොරු කියනකොට පිච්චෙනවා කියන එක බලන්න. මෙතෙන්දි මේකෙදි පිච්චෙනවා කියන එක. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා පස් වෙනුවට යම් පරිදි පුරුෂයෙක් මේ රමණීය වූ වනයේ රමණීය වූ භූමි භාගයන් දකින්නවා කියලා මේ නිින්ද ගිහිල්ලා මේ සීනියක් දැකලා ඩ්‍රීම් එකකදී දකින්නවනේ බොහොම හොඳ ලස්සන ගේක හිටියා ලස්සන පැලස් එකක හිටියා මම මේ විදිහට මෙහෙමයි මෙහෙමයි කියලා. ඇහැරලා බැලුවාම මොකුත් නැහැ. අන්න ඒකට තමයි බුත් සභාගතයන් වහන්සේ ඔය ගිද්දි ලෝභය කියන එක උපමාසලේ. ගිද්දි ලෝභය අන්න එහෙමයි. මේ තමන්ගේ මනසෙන් එකක් හදාගෙන මේක රමණීයයි කියෙමින් අපේ මනසෙත් අපි දිගින් දිගටම පවත්වනවා. මේක ඇති දෙයක් නෑ, සිහිනයක් විතරයි. දැන් මේ යම්කිසි ආහාරයක් නම් ඒ ආහාරය කියන එක අරගෙන බලන්න ඒක මේ කටේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් විතරයි නේද ඔකේ රසය තියෙන්නේ. පුද්ගලයෙක් ලස්සනයි කියලා අපි කල්පනා කරනවා නම් මෙහෙම වර්ණය නිසා හෝ යම්කිසි ආකාරයකට ඒ පුද්ගලයාගේ යම් ආකාරයක මොකක්වත් හම්බුනේ නෑ. මේ ඇහි පොඩි ස්පර්ශයක් වුණා විතරයි නේද? මේක නිකන් සිහිනයක් නේද? මේ ඇතුලේ තිබිච්ච දෙයක් විතරයි. දැක්කේ දෙතිස් කුණුපයක්. හිතාගත්ත වෙන දෙයක්. තනියෙන් තමන්ගේ මනසින් හදාගත්ත මනස්ඝාතයක් විතරයි තියෙන්නේ මෙතන. ඒ මනස්ඝාතයට තමයි මේ ගිද්දි ලෝභය මේක කඩාගෙන ගිහිල්ලා අනේ මේක නිසා ජරාවටපත් වෙනවා, ව්‍යාධීටපත් වෙනවා, මරණයටපත් වෙනවා, දුක්ඛ දෝමනස ශෝක පරිදේව ඔක්කොම ඇති වෙනවා. මේ ඔක්කොම සිද්ධ කරගන්නවා මේ මනසෙන් හදාගත්ත මනස්ඝාතයක් නිසා. එතකොට තථාගතයන් වහන්සේ කියනවා මේ ඇහැරුණාට පස්සේ මේ පුද්ගලයාට කිසිම දෙයක් නැහැ. මේක කාමයෝ සිහිනයකට උපමායත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ. මෙහි ආදීනෝ බොහෝයයි තථාගතයන් වහන්සේ වදාරනවා කියනවා. ඉතින් දිත් පෙන්නනවා අර ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා ඒක අන්තිමට තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් උර ඉවරටම ඉවරයක් කරගන්න තමයි යන්න වෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ යම්කිසි පුරුෂයෙක් මේ ඔය මාලයක් මේ ඉයරින් එකක් කියන්නකෝ, ඉයරින් එකක් හරි ඒ වගේ දෙයක් ඔය රත්තරන් බඩුවක් ඔය පැලඳගෙන මේ යනවා මේ ඔය මිනිස්සු ඉන්න ගැවසෙන තැනකට හොඳට රත්තරන් දාගෙන යනවා. එහෙම ගිහිල්ලා ඉතින් මෙයා බොහොම උජාරුවට ඉන්නකොට එතන ඉන්න පුද්ගලයන් කියනවා මේ පොසත් පුද්ගලයෙක් මේ දැන් මෙහෙම එකක් දාගෙන යන මේ පොසත් පුද්ගලයෙක් නේ. එතකොට දැන් මේ පොසත් පුද්ගලෙක් එහෙම එහෙමයි කියලා කියනවා. හැබැයි මේ වෙලාවේදී මේ අයිතිකාරයා දැක්කොත් එහෙම මේ දීපං කියලා ආපහු අරක ගන්නවා. එතකොට එයා සම්පූර්ණයෙන් ලැජ්ජාවටපත් වෙනවා නේද? දැන් මෙතෙන්දී උනේ මොකද්ද? මේ නින්දාරෝසයටයි මේක මේ උදාහරණය දුන්නේ. නින්දාරෝසයේදී කියන්නේ මොකද්ද? දැන් මෙයා මාළේ දාගත්තේ මොකටද? තමාව උසස් වූ කුලයකට දාගන්න. පොසත් කුලයට. මේක ඉන්නේ මච්චිරියත් එක්ක කුල මච්චිරිය. මගේ ඉන්න එකට වඩා අරක හොඳයි. රත්තරන් දාගෙන ඉන්න හැර මොකක් හරි ඒ කුලේ හොඳයි කියලා මනසෙන් හදාගත්තා. මනසෙන් හදාගෙන ඒකට මම ඇතුල් කරගන්න මම මේක දාගත්තා. එහෙම දාගෙන ඉවර වෙලා මම දැන් එහෙම ඉන්නවා. හැබැයි ඒක අයින් කරපු ගමන් මම ඒ ක්ලාස් එකෙන් ඇදගෙන වැටුණා නේ. දැන් මම මේක කුලේ ඉන්නේ මේ දැන් කුලේ පල්ලෙහාට ඇදගෙන වැටිලා දැන් මම සම්පූර්ණයෙන් ඉන්නවා. ඉතින් මේක තමයි මේ නින්දාරෝසය කියලා කියන්නේ. ඔය පරබල්ලා කියලා ඒ බයිනකොට එහෙම තියෙන්නේ මනුස්සයන්ට නේද? මේක සිද්ධ වෙන්නේ මේ කාරණා දෙකක් උඩ. එකක් තමයි මේ මච්චිරිය කියන එක. අනිත් එක තමයි අර තමන් කුලයකට දාගත්තයි කිව්වේ තමන්ගේ මමංකාරයක් වුණා. අත්ත සංඥාව සහිතව මමංකාරයක් වුණා. ඒක තමයි ඔක හරියටම මැද්දට එන්නේ. ඔය මච්චිරියයි මමංකාරයයි කියන දෙක ඒ මැද්දේට තමයි මේක වැටලා තියෙන්නේ. ඒක තමයි ඒ හරියට මේක මේ මෝහයට යන පැත්තේ මේක තියෙන්නේ. ඔය දැන් පරමාස කාය ග්‍රන්ථියට යනවා කියන්නේ මෝහයටයි අපි ගමන් කරන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ හයවෙනි කාරණය නින්දා රෝසය කියන එක මෙන්න මේ විදිහටයි වෙන්නේ කියලා. එතකොට තථාගතයන් වහන්සේ තෙන්දි දේශනා කරනවා ඒ පුරුෂයාට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ කාමයන් ගත්තහම මේ විදිහට මේ අනුන්ගෙන් ඉල්ලගත්ත භාණ්ඩයකට තමයි උපමා කරලා තියෙන්නේ. අනුන්ගෙන් ඉල්ලගත්ත භාණ්ඩයක් තමයි ඒ කාමය කියන එක. දැන් ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා එතකොට මේක නිසා බොහෝ දුක් ඇත්තා, බොහෝ පීඩා ඇත්තා කියලා. ඊළඟ කාරණේ තමයි මේ හත්වෙනි කාරණේ මේ ගෘහපතිය මේ ගමකට හෝ නිය මේ අපි ගමක් ළඟ තියෙන වනලෑබක යම් කිසි ගහක් තියෙනවා. මේ මදුර මේ ඵල තියෙන බොහොම රුක්ෂයක් තියෙනවා. එතකොට මේ යම් කිසි පුද්ගලයෙක් ඒ ඇවිල්ලා බලනවා මේ පල්ලෙහා පළතුරු නෑ. එපාර මෙයා මේ ගහ දිගේ නගින උඩට. ගහ දිගේ උඩට නැගලා මේ පුද්ගලයා මේක පුරව ගන්නවා. මේ ඔඩොක්ක පුරව ගන්නවා පළතුරු වල. පළතුරු වලින් පුරවගෙන මේ ඉන්නකොට ඔන්න තවත් පුද්ගලයෙක් එනවා. ඒ පුද්ගලයා ඇවිල්ලා බලනවා පල්ලෙහා පළතුරු නෑ. මට උඩ නගින්න බෑ. එයාට මේ ස්කිල්ස් නෑ. දක්ෂතාවය නෑ. කුසලයේ නෑ. ඒක නිසා එයා කරන්නේ එයාට පල්ලෙහත් නෑ, උඩ නගින්නත් බෑ. එයා පොරවක් අරගෙන මේක කපනවා. මේ පොරව අරගෙන කපනකොට මොකද වෙන්නේ? අර උඩට නැගපු මිනිස්සයා ඉක්මනට බැහැගත්තේ නැත්තම් මේ ඒ මිනිස්සයා සම්පූර්ණේ මරණය හෝ මරණය හා සමාන දෙයකට පත් වෙනවනේ. මොකද මේ එයා ඇදගෙන වැටිලා මේ විදිහට නේද? එතකොට මේ මෙන්න මේ විදිහට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේක මේ බලන්නයි කියන එක. එතකොට මෙතෙන්ද පෙන්නනවා පළමු රුකට නැගුණු ඒ පුරුෂයෙ පුරුෂතෙමේ වහාම බැස්සේ නැත්තම් ඒ රුක ඔහුගේ අත හෝ බිඳින්නේ, පය හෝ කඩන්නේ, අංගයන් හෝ බිඳින්නේ, මරණය හෝ මරණ මාත්‍රෝ දුකට පත් වෙන්නේ. වහන්ස එසේ මේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ විදිහට දේශනා කළාම ඒතර බුදුහාමුදුරුවෝ කියනවා මේ කාමයෝ කියන එක මේ වෘක්ෂයේ තියෙන ඵල වගේ කියලා. ගස්වල තියෙන ඵල වගේ කියලා උපමා කරා බුදුහාමුදුරුවෝ මේ කාමයේ කියන එක. දැඩි පීඩාවත්තා මේ ආදීනව බොහෝයයි තථාගතයන් වහන්සේ දේශනා කළා ආපවර උපේක්ඛාවට යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. දැන් මේ උදාහරණය බලනකොට මේක හත මේක කෝධූ පායාසය කියන එක. කෝධය කියන එක අපිට ඇති වෙන ක්‍රමයේ ඔය පෙන්වලා දීලා තියෙනවා තථාගතයන් වහන්සේ. දැන් මොකද අපිට හිතෙන්නේ මෙතෙන්දී? මට නම් මේක හිතා ගන්න බැරි වුණා. හරියටම මේක මොකද්ද කියන එක. මේක ඇත්තෙම කියනවා නම් මේ අපේ මේ පළතුරු ටික අර ඔඩොක්කට දාගත්තයි කිව්ව මේ මගේ බඩ. මම ගහට නැගලා මගේ බඩට තමයි මේක දාගත්තේ මේ පළතුරු කියන එක. ඒක දාගත්තා කියන්නේ මගේ මේ ආහාර ගන්නවයි කියන එක. අර පල්ලෙහැන් ඉන්න කවුද? මිනිස්සයා කවුද? අර ගහට නගින්න බැරි මිනිස්සයා. හිතන්න පුළුවන්ද? ඒ පුද්ගලයා පිටපුද්ගලයෙක් නෙමෙයි, තමන්ගේම රෝගය. තමන්ගේම රෝගය තමයි මේ තමාව මරන්නේ. අපිව කවදාරි මරන්නේ කවුද? අපේම රෝගය. පළතුරු දාගෙන බඩ දාගෙන කෑම දාගෙන මේක ඉන්නවනේ. එතකොට කවදාහරි හොඳ කරන්න බැරි රෝගයක් ඇවිල්ලා මෙයා වෙනවා. අන්න ඒ විදිහටයි මේක හිතන්න ඕනේ. ඉතින් මෙතෙන්දී එතකොට මේ හත ඕගොල්ලෝ මේ ඩයග්‍රෑම් එකත් එක්ක භාවිතා කරනවා නම් මේ ඩයග්‍රෑම් එකේ තේරුම ඇතුව භාවිතා කරනවා නම් මේක නිසා මට මේක වෙනවා. මේ ඔක්කොම කතා කරලා තියෙන තථාගතයන් වහන්සේ මේ කාමයේ හේතු කොටගෙන නේද කියලා. එතකොට මේකේ මුලම තියෙන්නේ මොකද්ද? මේ කබලිකාර ආහාරය ඒක නිසා ඇති වෙන කාමයේ හේතු කොටගෙන තමයි මේ මුළු මැෂින් එකම වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ මුළු මැෂින් එකේම මේ කෑලි කෑලි ගලවගෙන ගිහිල්ලා තමයි අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ. මේක හොඳට මං ඇප වෙනවා ඔයගොල්ලෝ හරියට මහන්සිලා කරනවා නම් පුදුම සමාධියක් ඇති වෙන්නේ මේකට. මේ විදිහට තීරණ අරගෙන මේක අයින් කරනවා කියලා කල්පනා කළොත් මේ උපමාවන් හැබැයි මනසේ තියෙන්නට ඕනේ. මේක තියෙන තැන දැනගන්න ඕනේ. එතකොට තමයි දන්නේ මම කොයි රෝදේද කරකවන්න හදන්නේ කියලා. ඒ රෝදේ කොයි එකද කරකවන්නේ? එතන මම බ්‍රේක් ගහගන්න හදනවා. මේ උපමාව හුදෙට මනසට එනවනම් උපමා හතක් මතක තියාගන්න බැරි කමක් නැහැ නේද? හුදෙට හැබැයි මතක තියන්න ඕනේ මේ සූත්‍ර දේශනාව මේ හුදෙට කියවන්න. මේක තමන්ම කියවන්න මහන්සි වෙලා කියවලා බලන්න මේක හරි පහසුයි තේරුම් ගන්න. ඉතින් තථාගතයන් වහන්සේ මෙතනින් නැවැත්වි නේ. තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ විදිහට ගෘහපතිය මේ උපේක්ඛා මේ පාරිශුද්ධියට මෙහෙම ගියන වින පුද්ගලයා මේ එක එක විදිහට ජාතියන් සිහි කරනවා කියලා. මේ විදිහට මෙහෙම බැලුවහම මේ උපේක්ඛාවට යන්න පුළුවන්. උපේක්ඛාවට ගිහිල්ලා තමන්ගේ ජාතියන් සිහි කරන්නට පුළුවන්. පූර්වයේ තමන්ගේ මෙන්න මේ ජාතියන් කියලා. ඒ එහෙම සිහි කරාම තමයි තමන්ට පේන්නේ මේ මස් කප කපා ඉඳලා මේකෙන් මෙය වෙලා තමන් ගිහිල්ලා අපාය ඉපදිලා විඳපු දුක් ඒවා ඔක්කොම තමන්ට පේන්න ගන්නවා. මේවා බලන්න බලන්න පේනවා. ඒව පෙනෙන්නේ නැති වුණත් මේ තමන් උදාහරණයව භාවිතා කරනවා නම් මේ උපමාව භාවිතා කරනවා නම් බුදුහාමුදුරු දීලා තියෙන කාමයට තියෙන තන පේනවා නේද? මේ උදාහරණ හතේ තියෙන ආකාරය. මේක බැලුවයින් පස්සේ මේක සම්පූර්ණ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ පුද්ගලයා මේ සම්පූර්ණ මේ හීන වේවා ප්‍රණීත වේවා මේ ඔක්කොම දේවල් මේ පුද්ගලයා මේවා අයින් කරලා මේ මේවෙන් අයින් වෙනවයි කියලා. එතකොට මේ විදිහටයි මේ ආර්ය විනය මේක සමුච්ඡේදය කියන එක ඇති වෙන්නේ කියලා. එතකොට දැන් මේ බලන්න මේ මරණය හෝ මරණය හා සමාන වෙන දෙයක් තියෙනවා කියලා. ඇත්තම කියනවා නම් අපි මරණානුපස්සනාව කරන්න ඕනි මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මරණානුපස්සනාව බලන්න ඕනි කොහොමද? සතා හිටියා සතා මැරුණා කියන එක නෙමෙයි. සංස්කාර වශයෙන් බලන්න. මේක තමයි මේ පෙන්නන්නේ. මේක සකස් වෙන විදිය මේකයි, මේකෙන් අයින් වෙන විදිය මේකයි. මෙන්න මේ දේ ඒ තථාගත වචනේ භාවිතා කිරීමෙන් තමයි කෙනෙකුට අයින් වෙන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්තම් අපි බොහෝ කාලයක් මේව හොඳයි සුඛයි කියලා අල්ලගෙන හිටපු නිසා අපි යන්නෙම මස් කෑල්ලක් දැක්කනම් ඊට පස්සේ අපි ගමන් කරන්නේ. අපේ සිත පුරුදු වෙලා තින්නේ කයි ලස්සන වූ රූපයක් දැක්කද ඒකත් එක්ක ගමන් කරනවා. ඇට සැකිල්ලක් දකින්නවා කියලා හිතන්නේ. ඇට සැකිල්ලක් දැකලා කවුරු හරි ඇට සැකිල්ල පස්සේ ගිය කෙනෙක් ඉන්නවා. හොඳට කල්පනා කරලා බලන්න. බල්ලෙක්වත් යන්නේ නැහැ නේද? බැලුවහම. අන්න ඒකයි තත්ති තියෙන්නේ. හැබැයි මස් ටිකට යන තනී කර ඒකයි. ඒකට බුදුහාමුදුරුව පෙන්නවා මේ මස් කතාවෙන් පෙන්නවා ඒ කාය සංස්කාර ඇති වෙලා තියෙන්නේ මේ පැත්තේ. එතකොට අනිත් දේවලුත් ඒ පළතුරු ওই විදිහට බුදුහාමුදුරුව එකින් දිගටම ආවනේ. ආහාර ටික දිග දිගටම ගෙනාව බුදුහාමුදුරුව. මේ ආහාර නිසා ඇති වෙන ප්‍රශ්නේ මේකටමයි. මේ කාමේ මේක ඇත්තම කියනවා නම් සාමාන්‍ය පුද්ගලයන්ට තේරෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට නම් ආර්යයන්ට නම් මේක තේරෙන්නේ. මොකද පිටකෝපදේශයේ පෙන්නලම් කියලාම තියෙනවා. මේක අනිත් අයට දකින්න බෑ කියන එක. ඒ කියන්නේ මේක භාවනා කරලා භාවනා කරලා මිනිස්සෙක් උත්සාහ කිරීමෙන් මේක දකින්න ඇරෙන්න නැත්තම් මෙතන මෙච්චර කාලයක් කන් නැතු ඉන්නේ කොහොමද? මිනිස්සෙක් කියයි මේක කිව්වොතින් කියයි කන් නැතු කොහොමද ජීවත් වෙන්නේ? ඒතොර තව කෙනෙක් ඇහුවොත් මේ කන්න මේ ශරීරයක් හදාගත්තේ මොකටද කියලා එතකොට ඒ මිනිස්සට හිතා ගන්න බැරි වෙනවා. අපි එකක් හොඳයි කියලා හදාගෙන ඊට පස්සේ ඒකට සලක සලක මේක දිගේ යන මේකමයි හේතු වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ග තියෙන වේදනාවන කල්පනා කරලා බලන්න 99.9% මේ රූපය හේතු කොටගෙන නැති වෙලා තියෙනවා. 0.01% ඇති වුණ ඒකෙන් වෙන් වූ දේ මොකද්ද? ධ්‍යාන. ධ්‍යාන හේතු කොටගෙන අනිත්‍යභාවය බලාගෙන යාන්තම් අපිට පුළුවන් වෙනවා පොඩ්ඩක් මේකෙන් අයින් වෙන්න. අන්න එතකොට තියෙනවා යම්කිසි සතුටක්. ඒ වේදනාව හැරුණාම අනිත් දේවල් ඔක්කොම රූප ප්‍රස්සාවද ආහාරද රූපයක් දැක්කද සද්දයක් ඇහුවද ගන්ධයක් දැනුණද ඔය සම්බන්ධයෙන් ඔක්කොම ටික තියෙන්නේ නේද? එතකොට හොඳට බලන්න මේ ආහාර සම්බන්ධයෙන් මේ විදිහට බලලා මේ කාමයේ එකින් එකට මං අයින් කරනවා කියලා අයින් කරන වෙන ක්‍රමයක් නැහැ. අර උදාහරණිය ගන්නවා තමන්ගේ මනසෙන් භාවනාවේදී අර මලසිරුව කල්පනා කළා, මලසිරුවේ ස්වභාවය කල්පනා කරා, අට්ටිකය කල්පනා කරා. අට්ටික සංඥාව මනසට ආවට පස්සේ හොඳට ඇටසැකිල්ල ගැන ඒ සංඥාවෙන් තු ඊට පස්සේ මේ මස් කෑල්ලට තියෙන තණ්හාව කාමයේ කියන එක මේ විදිහට උදාහරණෙන් උදාහරණට අයින් කරගන්න. මොකද උදාහරණේ බලනකොට හොඳට තේරෙනවා. ඒක තමන් දක්ෂ වෙනවනම් සමාධිය නම් ආයි වරදින්නේ. පුදුමාකාර සමාධියක් ඇති වෙනවා තමන්ට ඒ දක්ෂතාවය ඇති කරගන්න පුළුවන් නම්. මේක මතක තියෙන්න ඕනේ. මේ හත මතක තියෙන්න ඕනේ, තියෙන තැන මතක තියෙන්න ඕනේ. ඒ අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ.
දුක ඇති සහ දුක සහ දුක ඇති කියලා දුක සත්‍ය සහ දුක නිරුත් දුක සමුදය සත්‍ය කියලා කියනවා
සම්පූර්ණයෙන්ම. ඒක එහෙමම තමයි. සංස්කාරයේ නිරෝධයෙන්ම අපි කතා කළේ මුලින් පටන් ගත්තේ ඒකනේ. මේ සංස්කාරයෙන් නිසා මේ අපි කියන්නේ දැන් අපි මරණය බලනකොට අපි සමුදය අස්තංගමයේ බැලුවා. එතෙන්දී බැලුවෙත් මේ සංස්කාරයන් අපි හදන ක්‍රමය. මේ පෙන්වන්නේ ඒකම තමයි. දීර්ඝ වශයෙන් පෙන්නවා මෙන්න මේ විදිහටයි තමා මේක හදාගත්තේ. මේ සකස් කිරීම කියන එක මේ විදිහට හදාගත්තෙ මේක නතර කිරීමෙන් තමයි නතර කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපේ මේ ඉස්සරහා මම මේ කබලිකාර ආහාරයට මස් ඇදල්ලට තියෙන රාගේ හේතු කොටගෙන මම මේ දිගට ගමන් කළා. මගේ පිටිපස්ස රෝද ටික ඔක්කොම කැරකෙව්වා. ඒ සංස්කාරයන් ඇති කරා. වචී සංස්කාරයන් ඇති කරගත්තා. කාය සංස්කාරයන් ඇති කරගත්තා. චිත්ත සංස්කාරයන් ඇති කරගත්තා. එතකොට සංස්කාර සමුදය තමයි මේ පෙන්වන්නේ. එතකොට මම මේ වාහනේ උඩ පැත්තේ ඉඳන් මේ කෙරවලේ ඉඳන් මේ පැත්තට ගියා කියන්නේ මේ සංස්කාර ටික ඇති කරගත්ත විදිය. දැන් තථාගතයන් වහන්සේ පෙන්වෙනවා සංස්කාර නිරෝධය කරනකොට මෙන්න පටන් ගන්න මේ යහා කෙරෝලෙන් මෙහෙන් නෙමේ පටන් ගන්න කිව්වේ. අද වැරදිලා තියෙන හොඟ දෙනකොට මේ කෙරෝලෙන් තණ්හාවයි කියලා මං තණ්හාවයින් කරනවා කියනවා. එහෙම කරන්න බෑ. මෙන්න මේ හදපු මේ පිටිපස්සේ රෝධය කරකින එක මං අයින් කරනවා, ප්‍රාණඝාතය අයින් කරනවා. මම මේ කාමයට උපමා කරානේ බුදුහාමුදුරුවෝ උපමාන තියෙනවානේ, උපමා මං බලුවා අදත්තා දානි මම මේක අයින් කරනවා. ඉතින් බලන්න මේ වම්මික සූත්‍රයේදී තථාගතයන් වහන්සේ පෙන්නනවා මේක අයින් කරනකොට මේ මුලින් මෙතනින් අයින් කරනවා. මුලින්ම තියෙන මේ මැද්දේ තියෙන කැලල තමයි මගේ අවිද්‍යාව. මේ රෝධ ටික කරකවනවා කියන එක තමයි මගේ අවිද්‍යාව. මේක මම ඉස්සෙල්ලා දකිනවා. මම මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා. එතකොට මේ වම්මික සූත්‍රයේ පෙන්නන්නේ මම මේ ඉස්සෙල්ලාම මේ අවිද්‍යාව දොරගුලක් තියෙනවා කියනවා. ඒ තුඹහක් අහලා ඇතිනේ හැමෝම නේද මේක. තුඹහක් තියෙනවා. ඒ තුඹහ ගත්තාම මේ රැයට දුම් දානවා. දවල්ට ගිනි ගන්නවා. රැයට දුම් දානවා කියලා කියන්නේ රැයට කල්පනා කරනවා මං අද හෙට මොනවද මං වැඩ කරන්නේ කියලා. දවල්ට ගිනි ගන්නවා. ඒවා ටික දැන් ක්‍රියාවකට මමක් කරනවා. එතකොට දැන් මේ කියනවා මේ බමුණා කියනවා මේ බ්‍රාහ්මණයා කියනවා මේක අයින් කරන්නේ කියලා. මේක අයින් කරන්නේ කියලා කිව්වහම ඒ කියන්නේ මුලින්ම යාට පේනවා මේ දොරගුලක් තමයි පේන්නේ. ඒ අගුල කියන එක තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ කයින් කරනවා මෙන්න මේ කෙරෝලෙන් මේක වෙනවයි කියන්නේ. කොතන මැද්දේ ලියලා තියෙනවා ඉදං සත්‍යාබිනි වේස කාය ග්‍රන්ථය කියලා. ඒ කියන්නේ ඕක තමයි මුසාව. ඒක නිසා තමයි අපිට මේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව අයින් කරනවා. ඇව්වහම අයින් කරාම මොකද දකින්නේ? පිම්බෙන මැඩියෙක් දකිනවා. මැඩියෙක් ඉන්නවා. ගෙම්බේ පිම්බෙනවා. ඒ තමයි මේ ක්‍රෝධය කියන්නේ අර ගහේ කතාව. ගහේ කතාව අයින් කරන්න ඕනේ. ගහේ කතාව අයින් කරන් බලන්නේ කොච්චර ලස්සනද කියලා. මේක අයින් කරාට පස්සේ මෙතෙන්ටයි එන්නේ. ඒ සූත්‍ර දේශනාව බලන්න. එතකොට ওই කාරණා ගොඩක් වැඩි වෙනවා. මේක දවස් හතක්වත් භාවනා කරලා ඉවර වෙලා එක එක පුද්ගලයාගේ හැටියට මම මේ කියන්නේ. කවදාවත් කරලා නැති කියන්නේ මේක හොඳට මේ 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 ඩයග්‍රෑම් එකත් එක්ක දවස් හතක්වත් ඉන්න බලන්න. කරපු කෙනෙකුට ඉක්මනට යන්න පුළුවන්. එහෙම කරලා ඉවරලා ඊට පස්සේ වම්මික සූත්‍රයත් එක්ක මේක බලන්න. ඒක කරලා ඉවරලා ටිකක් කල් ගිහිල්ලා පුළුවන් නම් දීඝනක සූත්‍රය තියෙනවා. දීඝනක සූත්‍රයත් එක්ක මේක බලන්න. බොහොම දියුණුවක් ඇති වෙනවා. දීඝනක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඔක තුනෙන් පෙන්නනවා. එතකොට පළවෙනියෝ කරන්න තියෙන දේ තමයි මේ මේ ඩයග්‍රෑම් එක මේ විදිහට බලන එක. එතකොට මෙතනින් අපි මේ එක වීල් එකක් කරපවන්න ගත්තනම් මේවා ඔක්කොම කරකිනවා. ඒවා කරකිලා මේ පටිච්චසමුප්පන්න ධර්මය ආපහු ක්‍රියාත්මක වෙනවා. මේ ඉස්සරහට අපි ආපහු ওই විදිහට එනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ඒ ටික ඔක්කොම ওই විදිහට සිද්ධ වෙනවා. වෙලාව නම් හරි තව ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? දීඝනක සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම නිකාය තමයි සූත්‍ර තුනම තියෙන්නේ. වම්මිකන සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය 23 වෙනි සූත්‍රය. දීඝනක සූත්‍රයේ මම හිතන්නේ 74ද කොහෙද මට මතක නැහැ හරියටම. දීඝනක සූත්‍රයෙන් තමයි සරුවත් මහ රහතන් වහන්සේ රහත් වුණේ. දීඝනක සෝවාන් වුණා.